ஹானரபிள் லக்ஷ்மண் ஜாப்பா அவேர்த்தன ஓட பிளீஸ் ஹானரபிள் தாரக பாலசூரிய பில்ட்
மந்திரித்துமணி விசேஷம் மே ரஜே ஈலங்க ஜனாதிபதி மத்திவரட காலிங் பாத்தன அவசான அயவேலேக்கணி தமாய் மே அயவேலேக்கணி லபட வாசே அக்டோபர் மாசம் பசே அலுத்தெங் மத்திவரணா பிரகாசிட்ட பத்கராட பசே ஜனாதிபதி விரையாட்ட பிப்ரவரி மாசம் வினக்குறு அழு ஜனாதிபதி விரையாட்ட மே பார்லிமெண்ட் இசுரோஹரின் பே ஏனிசா ஈலங்க ஜனாதிபத்துமாட்ட ஏ முல்காலே அத்துரு சம்மத கிணுமா சம்மத கரகாண்ட சித்த வினவா இதிரி காலேதி மெத்திவரணம் பசேன ஆண்டுவாக் சதா அயவேலேக்கடாக் இதிரிபாத் கரணத்தோட்டு மே அயவே இதிரிபாத் கிரீமேதி பெனன் தயாக் தமாய் ரஜேட்ட மெத்திவரண அயவேக்பாத் இதிரிபாத் கிரீமட சக்தியாக் மேவத்தாவே லபுனினே முகத பிரதான வசேன்ம பெனன தயாக் தமாய் மே காலே அத்துலத்த ஜாத்தியாந்தர மூல்யாரம் முதல கியவாசரே டொலர் மில்லியன் எக்காய் தசம பகக்க நயமுதலாக் லபலது உண்ணா ஏ நயமுதல தீர்க கிரிய மக்கள் தினம் மே வசரா ஏ தீர்க கிரிய மக்கரண கொட்ட ஜாத்தியாந்தர மூல்ய அறமுதலே யம்யம் கொந்தேசியோட அவனத்த விழா யம்யம் காரணா இஷ்டக்கரான சித்த உணம் ஏனிசா ஜாத்தியாந்தர மூல்ய அறமுதல அய அடுக்கிரியமட்ட முடிம யோஜனா கரா வே அடுக்கிரியமட்ட வே அடுக்கிரியமட்ட யோஜனா கராம ஆண்டுவ கிவ்வா மே மெத்திவரண வர்ஷாக்கிசா வே அடுக்கரான பே எவனா முகாத் ஈலங்கட கரான் ஈலங்கட கரையுத்தே வய வெடி உணாத் அனித்தேவாய் பாலனை கரானோ எவனம் அயவாய் பரத்தரைய துணை தசம பகக் தியாகாண்டு நமக்கு அவசான வசங்க அயவாய் பரத்தரைய ஹத்தராய் தசம கானக்கட்ட கேட்ட ஏகங்கிரத்திய பத்திர தீரும் இலங்கட்ட அலாப ஆயத்தின விகுணாதான கிவா இலங்கட பௌஜலி கரணே கரான கிவா மே கொந்தேசி வளட்ட யட்டாத்து தமாய் அத விசேஷம் மே அயவாய் இதிரியதி கட்டைத்து கரான சித்தவேல் இவகேம மேக பாலனை கரான நாங்க விசேஷம் அது அப்படி பிடிக்கத்து எக்கதையாக தீரும் ஆர்த்திக அற்புதையாக தீரும் ஏ ஆர்த்திக அற்புதை பாலனை கரான நாங்க ரிஜு விஜேச ஆயோஜன் ரட்டகேண்டோ மட்ட எக்க கீனவனா ஆஜ்ய முதல் நமத்தும் இன்னும் எக்க காரண அக்கியனவனா போர்ட் சிட்டியோட பஸ்ஸே மே லங்காவட்டாப்பு லொக்கு ஆயோஜனை அக்கியான கீனுக்கு முகத்த ஆயோஜனை லங்காவட்ட அவில்ல தீனு போர்ட் சிட்டியோட பஸ்ஸே இதோட விதேசி ஆயோஜன கீயாக் மே காலே ஆவாது இதோட ஹம்பந்தட வராய விக்கினிமேன் லபுணு முதல் அரேன் மே ஆயோஜன பிரமாண வெடிக்கிறான் அப்பிட்ட பிரகாசிட்ட பச்சுக்கிறான் திதாஸ் பாலஹெங் பஸ்ஸே கியூசு மசங்கரப்பு லொக்கு விதேச ஆயோஜனை முகத்துக்கிய விதேச ஆயோஜன கிணவாக்கி விட விடக்னே முன ஆயோஜனது லங்காவட்ட ஆவே இதோட விதேச ஆயோஜனைய நெத்தாங் அப்பநாயன ஆதாயம் வெடிக்கிறகான் அப்பிட்ட பெரினாம் ஆர்த்திக வர்தன வேக அப்பிட்ட எக்க சீமாவகட்ட எடா ஹா யான் பே தம யதார்த்தே இதோட ஆர்த்திக வர்தன வேக வெடிக்கிறகான்னா காரணாத் எக்காக் மே இஷ்ட வேணும் எக்காக் ரிஜு விதேச ஆயோஜனை என்னோ அனித் காரணி தமாய் அப்பநாயன ஆதாயம் வெடிக்கிறான் டொலர் இருக்க வெடிவீம தூள அப்பநாயன ஆதாயம் வெடிவும் விளக்கினே டொலர் இருக்க வெடிவியும் அப்பநாயன ஆதாயம் வேணும் நமக்கு அப்பே அப்பநாயன இருக்கிற திரவியோடு குஷி கார்மிக அப்பநாயன ஆதாயம் வெடிவில தீனவாது கார்மிக அப்பநாயன வெடிவில தீனவாது மொனவாத வெடிவெச்ச பிரமாணே அப்படி கருணாக்கள் பேதிரி கழுதேன் இவன் எத்துவ டொலர் இருக்க வெடிவீம தூள முதலையும் மேக பொட்டாக் வெடிவுனா கீழ பெண்ணீம தூள வாங்கி தன்னை கிசும பிராயோகிக தத்தாக் அத்தி வேணுவா கீழ ஈலங்கட்ட அப்பி திதாஸ் தஹாட்டே ஜனவரி இதுல பெலுவத்தர் சபாபத்துமணி செப்டம்பர் தக்கா மத்தியம ரஜே பியவு நத்தி தியனோ நய ருபியால் பில்லியன எக்கொலுஸ்தாஸ் தேசிய ஹத்தேக்காய் தசமஹத்தரா திதாஸ் தாஹத்தே ருபியால் பில்லியன தஹதாஸ் துன்சிய தஹத்துனா திபுனா மேக சேட்ட நமையாய் துணக வெடிவீமா இதுக்கூட நய கெவ்வா நய கெவ்வா கீழ ஆண்டுவ தியனோ එතකොට 109.3ක් වැඩි උනේ කොහොමද? පිය වෙන්න තියෙන ණය 109.3කින් වැඩි උනේ කොහොමද ණය ගෙවුවා නම්? ඊට අමතරව විදේශීය ණය භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාකාර බැඳුම් කර රුපියල් ණය මේ සියලම එකතු වුණාම රුපියල් බිලියන 11,271.4ක් තියෙනවා. 2018 පළමු මාස තුල රජයේ සුරකම් වල ආයෝජනය කළ විදේශ ආයෝජන ඇමරිකන් ඩොලර් මිලියන 520ක් ඉවත් කරගෙන තියෙනවා. එක මාසයකට ඇමරිකන් ඩොලර් බිලියන මිලියන 423ක් මාස දෙකක් තුල ඉවත් කරගෙන තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් බලන්න ඕන අපේ කලාපය තුල අනිත් රටවල් මේකට මූණ දුන්නේ කොහොමද කියලා. එතකොට ණය ශ්‍රේණිගත කිරීමේදී මට අහුණා හර්ෂා අපේ ගරු ඇමතුමා කියනවා ශ්‍රේණිගත කිරීම අපි මහා මාරුවෙන් තියාගෙන ඉන්නවා කියලා. එතකොට ණය ශ්‍රේණිගත කිරීම තුල මූඩිස් රේටින් ආයතනය ලංකාවේ B+ වල ඉඳලා B වලට බහලා තියෙන අපේ ශ්‍රේණිගත කිරීම. ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ආයතනය ෆිච් රේටින් ආයතනය මේ ආයතන දෙක අනුව B1 ඉඳලා B2ට බහලා තියෙනවා අපේ ණය ගෙවීමේ தত্ত্বය. මේ අනුව ණය පැහැර හැරීමේ ප්‍රවණතාවයේ වැඩි රටක් හැටියට අපි වැඩි අවධානම් රටක් හැටියට නම් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය යටතේ සහන දෙන්නේ කොහොමද කියන එක අපි සියලු දෙනාටම වැටහෙනවා. ඊළඟට මම ඉරාන් වික්‍රමරත්න ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා මට මෙන්න මේ කාරණේ පැහැදිලි කරන්න දෙන්න. දැන් 45 වෙනි පිටුවේ 205 තියෙනවා. 2016 වසරේ ඉඳලා 2016 වසරේ ඉඳලා සංශෝධනය කර නොමැති සියලුම ගාස්තු අය කිරීම 15%කින් වැඩි කිරීමට කටයුතු කරනවා. දැන් ගරු ඇමතුමනි මොනවද මේ ගාස්තු 15%කින් වැඩි කරන්නේ? සියලුම ගාස්තු. එතකොට මේ කියන්නේ බදු. එතකොට මොනවද මේකේ වැඩි කරන්නේ? 2016 සිට සංශෝධනය කර නොමැති සියලුම ගාස්තු අය කිරීම 15%කින් වැඩි කිරීම සිද්ධ කරනවා කියලා තියෙනවා. එතකොට ඔබතුමා මට කියන්න මොනවද මේ වැඩි කරන ගාස්තු ටික කියලා. එතකොට මේවා තමයි ජනතාවට වදින්නේ. එතකොට 15%කින් මේ ගාස්තු වැඩි කරනකොට දැන් ඉකොනොමික් ග්‍රෝත් ඉන් සවුත් ඒෂියා කියන වොෂින්ටන් වලින් නිකුත් කරපු නිවේදනයේ තියෙනවා ඇෆ්ගනිස්තානයේ ඉඳලා බංගලිදේශය බූතාන් ඉන්දියා මෝල්ඩිව්ස් නේපෝල් පකිස්තාන් ශ්‍රී ලංකා මේ ඔක්කොම රටවල් අරගෙන බැලුවම මේ රටවල් වලින් ආර්ථික වර්ධන වේගය ඉතාමත්ම අඩු වර්ධනයක් තියෙන ශ්‍රී ලංකාවේ. එතකොට මේක අනිත් ආණ්ඩුවට දැන් පහුගිය කාලෙත් මේ ප්‍රශ්න තිබුණා. මට ඇහුණා මේ පාර්ලිමේන්තුවේ තියෙන දින 52 කුමන්ත්‍රණය. දැන් මේ රටේ යුද්ධ තිබුණා. මිනිස්සුන්ට එන්න බැරුව තිබුණා. රක්ෂණය නැවැත්තුවා. ඒ සියලුම දේවල් තියෙද්දි ආර්ථික වර්ධන වේගෙත් ගෙනච්චා මිනිස්සුන්ගේ ප්‍රශ්නත් ඉස්සද ගත්තා. අනිකුත් සංවර්ධනයක් කෙරුණා. මහා පරිවර්තන මේ සියල්ලම කෙරුණා. එතකොට දින 52කින් මේක විනාශ වුණාද? දින 52 කුමන්ත්‍රණයකින් විනාශ වුණාද? දැන් ඒක නිකන් කතාවට කිව්වට වැඩක් නැහැ. මේ රටේ අර්බුදාපු අවස්ථා තිබුණා. මීට වඩා මිනිහෙකුට එළියට බහින්න බැරි වෙච්ච. මීට වඩා මිනිස්සු මරපු. කිසිම සංචාරකෙක් ලංකාවට එන්නේ නැති. මට අහුණා දැන් කියනෝ ඒ වෙලාවේ මේ සංචාරකයොත් නැවතුණා කියලා. සංචාරකයෙකුට එන්න තියා විදේශී රටවල් වලින් කිව්ව එක කාලෙකදී සංචාරකයෙකුට ආරක්ෂාවක් නැති රටක් කියලා. එහෙම කියද්දි ඒ ව්‍යාපාර මේ රටේ ගෙනිච්චා. අර්බුද එනවා ආණ්ඩුවට. ආණ්ඩුවට දේශපාලන අර්බුද එනවා. ඒක නෙමෙයි පස්සේ තියෙන්නේ. අපි මේ අර්බුදවලදී ආණ්ඩුවක් මුණ දෙන්නේ කොහොමද කියලා. විදේශීය ආයෝජනයේ තියෙන ආරක්ෂාව නැති වුණා. ෆෝඩ් සිටි එක අවුරුදු එකමාරක් ප්‍රමාද කරා. එතකොට චීනයට මේ ආයෝජනය කළා මේ ප්‍රමාදය කරනකොට චීනයට ඒ ආයෝජනය කරන්න බැරි වෙනකොට ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනකොට ලෝකේ මොන රටද ඇවිල්ලා අපේ රටේ ආයෝජනය කරන්නේ? එතකොට ඊට පස්සෙත් ඒක වෙනස් කරාද? නෑ, ඒක මහපහු කරනවා. ඒක මහපහු කළා පත්තර ගලම් පිටු දානවා. ලංකාවේ තියෙන හොඳම ආයෝජනය මේකයි කියලා අද නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් පිටු ගලම් පත්‍රේ දානවා ෆෝර්ට් සිටි එකේ පින්තූරත් එක්ක. එතකොට මේ ෆෝර්ට් සිටි එක නැවැත්තුවා. ෆෝර්ට් සිටි එක නැවැත්තලා ෆෝර්ට් සිටි එකේ ආයෝජනයට ආපු කම්පැනිය දුර්වල කරා. මේ වගේ විශාල ප්‍රශ්න රාශියක් පහුගිය කාලේ ඇති කරා. ඒ විතරක් නෙවෙයි, අද තීන්දුව ගන්න බැරුව මේවට හේතු මුල් ඉඳලා හේතු කිව්වොත් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් ගෙනහිල්ලා මූල්‍ය අපරාධ කොට්ටාසයට කියලා ප්‍රශ්න කරනකොට නොයෙකුත්දී නිලධාරීන් ගෙනලා ප්‍රශ්න කරනකොට නිලධාරීන් බංකුවට වාඩි කරනකොට නිලධාරීන් තීන්දු ගන්නේ නැහැ. ඒ නිසා මේක මේ 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 තත්ත්වය ඇති උනේ ආණ්ඩුවේ හිතුවක්කාර ක්‍රියාකාරකම් නිසා, ආණ්ඩුව පුද්ගලිකව පරිගණීම් වලට ගියපු නිසා, ආණ්ඩුව විවිධ මතවල ක්‍රියා කරපු නිසා. ඒ නිසා දේශපාලන අස්ථාවරභාවය සහ මේ ක්‍රියාදාම නිසා ආණ්ඩුවට මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ අයවැය ඉදිරිපත් කිරීමේදී අපි හිතුවා අඩු ගානේ මැතිවරණ අයවැයක් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මම අහනවා 6 ලක්ෂයකට සමෘද්ධිය දෙන්න කතා කරනවා. මේවා ගරු සභාපතිතුමනේ සමෘද්ධිය තෝරන්න කමිටු දාලා මේවා තෝරගෙන යනකොට ඊළඟ ආණ්ඩුව වෙනකම් මේ 6 ලක්ෂ තෝරන්න බෑ. ඒක තමයි යථාර්ථය. පහුගිය කාලේ සමෘද්ධිය වැඩි කරන්න කතා කරා, සමෘද්ධියට සංශෝධන ගැන කතා කරා. නමුත් සමෘද්ධිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබුණා. ඒ නිසා මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ මේ කාලය ඇතුළත. ගරු සභාපතිතුමනි, එතකොට මේක කියනවා අනිකුත් රටවල් එක්ක අරගෙන බැරුවම බංගලිදේශේ, බූතානේ, ඉන්දියාවේ, මාලදිවේනේ, නේපාලේ, පකිස්තානේ, ශ්‍රී ලංකා මේ කලාපේ තියෙන ඔක්කොම රටවල් අරගෙන බැලුවම අපනයන ආදායම අඩු වෙච්ච රට, ආර්ථික වර්ධන වේගය අඩු වෙච්ච රට, ඒ වගේම ආයෝජනය අඩු වෙච්ච රට, අපිට වැඩිය අද ඒ රටවල් ඉස්තරහට ගිහිල්ලා තියෙනවා. පෞගේ කාලයකට බංගලිදේශයේ ආර්ථික වර්ධන වේගය 7.2 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර බංගලිදේශයේ වගේ රටක් අපිට වඩා හුඟක් පිටිපස්සෙන් ඉඳපු රටවල්. ඒ විතරක් නෙවෙයි, අද ඉතියෝපියාවේ බාධක කරදර මොනතරම් කාලයක් තිබුණත් නද අද ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුවක් තීරණ ගන්න ඕන. ආණ්ඩුව තීන්දුව ගත්තේ නැහැ පහුගිය කාලේ. ආණ්ඩුව ඒවා ක්‍රියා කරේ නැහැ. ඒ නිසා මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මෙවැනි අයවැයක් ඉදිරිපත් කරන්න අවිල්ල තියෙන්නේ. මේ අයවැය යෝජනාවලින් එකම යෝජනාවක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. අද කොහොමද ඉදිකිරීම් ශේෂ්ත්‍රය? මම ගරු ඉරාන් වික්‍රමාත්ම රාජ්‍යමත්වයාගෙන් මුලින් ප්‍රශ්නයක් ඇහුවා. මොනවාද මේ බදු කියලා. මම අහනවා දැන් පාරවල් හදනවා කියලා මේ අයවැය තියෙනවා. සල්ලි වෙන් කරලා. බිලියන කීයක් කොන්ත්‍රාත්කාරයන්ට ගෙවන්න තියෙනවද මේ ආණ්ඩුව? අද මාග සමාගමට මොකද්ද වෙලා තියෙන්නේ? අද සෙන්කෙන්නකට මොකද්ද වෙලා තියෙන්නේ? අද අනිකුත් ප්‍රධාන කොන්ත්‍රාත්කරුවෝ ඉන්න තත්ත්වය මොකද්ද? බැංකුවල තත්ත්වය මොකද්ද අද? අද ඒගොල්ලන්ට ගෙවල නැහැ බිලියන ගණන් සල්ලි. අද ගෙවල නැති නිසා බැංකු ඉන්ට්‍රෙස්ට් එක ගෙවනවා. අද ඒවා ඉංජිනේරු අස්කල්ල තියෙනවා, සේවකයෝ අස්කල්ල තියෙනවා. අද එතනින් නිසා පල්ලෙහා ව්‍යාපාරික ඔක්කොම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද වැලි ඇදෙන ඉහට වැලි ඇදින්න බෑ. ඒ විදිහේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා පල්ලෙහා පන්තිය සම්පූර්ණයෙන් වැටලා තියෙනවා. ඒ නිසා බදු වැඩි කරලා තියෙනවා. මම ඒක ඇහුවේ මොනවද මේ සියලුම බදු කියලා. ඔබතුමා උත්තර දෙන බොහොම ස්තුතියි.
අවසන් කරන්න මන්ත්‍රීතුමා.
ගොහෙන්. නෑ ඒකට එතුමාට ඉන්න දෙනවා.
ස්තුතියි. ඔබතුමා මේ කියනකොට විශේෂයෙන්ම කිව්වා බදු වැඩි කරලා තිනවා කියලා. දැන් මෙතන තියෙන ගැටලුව මන්ත්‍රීතුමනි, දීර්ඝ කාලයකට රජයේ ආදායම අඩු වෙලා තිනවා. දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 19%කට වැඩිය තිබුණේ. එතකොට අවුරුදු 20ක කාලයක තුලදී අපි රට බාර ගන්නකොට 11.5% වැටිලා තිබුණා දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට. ඒ වගේ අවදානම් තැනකට තමයි වැටිලා තිබුණේ. ඒතර අවදානම් තැනට වැටිච්ච එක තමයි අපි මේ හරි ගස්සන්නේ. ඒතර දවස් 51ේ ප්‍රශ්නේ ඇවිල්ලා 51 ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, දීර්ඝ කාලයකට තිබුණ වැරදි ප්‍රතිපත්ති නිසා දවස් 51ෙන් උනේ ඒක අධික වුණා ප්‍රශ්නය. මොකද ශ්‍රේණිගත කිරීම පහළට ගිය දවස් 51 තුල
රට ඉරන් ගරු ඇමතුමා මට උවමනාවේ තියෙන්නේ 215 දෙමෙ 48 වෙනි පිටේ 205 තියෙනවා.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව ඉවරයි.
අවසන් මේ ප්‍රශ්න විතරයි මම ගන්නෙ. 2016 වසරේ සිට සංශෝධනය කළ නොමැති සියලුම ගාස්තු සහ අය කිරීම 15%කින් වැඩි කිරීමට කටයුතු කරනවා. එතකොට මේ මොනවද බදු වැඩි කරා?
ඒක අපිට හොයල බල්ල කියන්න පුළුවන් මොනවටද
අදාළ
වෙන්නේ මොකටද කියලා අපිට හොයලා කියන්න.
සියලුම ඒවායින් බදු වැඩි කරනවා 15%කින්.
ස්තුතියි. ගරු සාගර රත්නායක ඇමතුමා, ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දින 51
අර්බුදය දේශපාලන අර්බුදය ගැන මේ සභාගර්භය තුළ අවස්ථා කීපයකදී අද කතා කරුණා. එහෙම අවස්ථාවකදීම සඳහන් වුණේ එයින් වෙච්ච හානිය. මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති ඒ කාලය තුළ නමුත් තහවුරු වෙච්ච එක කාරණයක් තියෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයිතරම් ශක්තිමත්ද කියන එක ඒ දින 51 තුළ අපි සියලු දෙනාට තහවුරු වුණා. මේ රටේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නොතිබෙන්න ඒ දින 51 අර්බුදය කෙලවර වෙන්නේ ලේ වැගිරීමකින්. ඒ කුමන ගැටලුවක් මැද වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයට සහ ස්වාධීන අධිකරණයට අපි ගරු කරන්න ඕනේ ඒ අර්බුදය සාමකාමීව විසඳන්න පුළුවන් වීම පිළිබඳව. ජාත්‍යන්තර ප්‍රජාවත් අපි ගැන තියෙන විශ්වාසය ඒ කාල සීමාවේදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය කටයුතු කරපු නිසා අපි ගැන අද හොඳ විදිහට හිතනවා. ඒ තිබ්බ වැරදි මත බොහෝමයක් නිවැරදි වෙන්න පටන් ගත්තා. අපි අතර විවිධ දේශපාලන මතභේද තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රටේ ස්ථාපිත වීම යහපාලන රජයෙන් මේ රටට ලබලා දීලා තියෙන විශාලම ජයග්‍රහණයක්. ඒක අපි පක්ෂභේදයෙන් තොරව හැමෝම කවුරුත් පිළිගන්න ඕන දෙයක්. මේ ගැන විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ යහපාලන ජයග්‍රහණය ගැන අදටත් වඩා මං හිතන්නේ ගොඩක් අය කතා කරાવි අනාගතයේදී. මේ යොදපු අඩිතාලම වැදගත් වෙනවා අනාගත පරම්පරාවන් වලට. අපිට රටක් වශයෙන් දියුණු වෙන්න මේ අඩිතාලම වැදගත් වෙනවා. ඉතින් අද ඒකේ අගය තාම අපිට තේරෙනවා මදි. නමුත් අනාගතයේදී ඒකේ අගය අපි බොහෝ දෙනාට අපේ අනාගත පරම්පරාවල් ඒක ගැන කතා කරાવી. මේට සමගාමීව සිදුවුණු තවත් වැදගත් ප්‍රතිසංස්කරණ රාශියක් තියෙනවා. ස්වාධීන කොමිසම් සභා ඒවට හොඳ උදාහරණයක්. ස්වාධීන පොලිස් කොමිසම වැනි ආයතන නිසා පොලිස් සේවය ශක්තිමත් වුණා. දේශපාලන බලපෑම් වලින් තොරව ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් වුණා. ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ඒ පරිසරය නිර්මාණය වෙච්ච නිසා ඉතාම ගුණාත්මක සේවයක් ඇති වෙන්න පටන් ගත්තා. ස්වාධීන පොලිස් කොමිසම් සභාව නිසා කොමිසම් සභාවත් සමග ශ්‍රී ලංකා පොලිසිය ඒ අමාත්‍යාංශය කටයුතු කරා දීර්ඝ කාලයක් තියෙන උසස් වීම ප්‍රශ්න විසඳන්න උසස් වීම පටිපාටියක් ඇති කරා. ඒ වගේම මාරු වීමේ පටිපාටිය දේශපාලන බලපෑම් වලින් තොරව මාරු වීමේ පටිපාටියක් ඇති කරන්න කටයුතු කරා. ඒ වගේම ඒකට තවත් එකතු කරා දීර්ඝ කාලයකින් පොලිස් නිලධාරියන්ගේ වැටුප් වැඩි වෙලා තිබෙන්නේ 40%කින් ඒ වැටුප් වැඩි කරා. ඒ වගේම පුහුණුවත් වැඩි කරා. යුද්ධ කාලේ පොලිස් නිලධාරීන් බොහොම කෙටි කාලයක් පුහුණු කරේ නැවත පුහුණුව තිබෙන්නේ පොලිස් සේවයට බැඳිලා මම හිතන්නේ අවුරුදු 20ක් 30ක් සේවයේ හිටියා කිසිම අලුත් පුහුණුවක් ලබන් දෙන්නේ නැතුව ඒ පුහුණුව වැඩි කරා. ඒ නිසා රටට ගුණාත්මක පොලිස් සේවයක් ලබා දෙන්න පුළුවන් වුණා. පොලිසියට මේක විශාල ශක්තියක් වුණා තමන්ගේ රාජකාරිය කරන්න, අපරාධ මැඩලීමේ කටයුතු වල නියැලෙන්න, රටේ දරුණු ගණය අපරාධ 30%කින් අඩු කරන්න පුළුවන් වුණා 2015 ඉඳන් 2017 වර්ෂ තුන ගන්නකොට. ඒ වගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අලුත් දිසාවක් ස්ථාපිත කරා පොලිසිය තුල තියෙන ආයතන කීපයක් එකතු කරලා මද්‍රව්‍ය නාශක කොට්ටාෂය, ඒ වගේම අපරාධ කොට්ටාෂය, සංවිධානාත්මක අපරාධ කොට්ටාෂය, ඒ වගේම විශේෂ කාර්ය බලකාය මේ ඔක්කොම එකතු කරලා ඇති කරා සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය නාශක දිසාව. ඒ දිසාවේ කටයුතු ඒ දිසාව ආරම්භ කරන විට අපේ රටේ තිබ්බ ඒ මද්‍රව්‍ය උවදුර අද අපිට විශාල වශයෙන් පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. 2016 වර්ෂයේ කොකේන් දෙදස් දාහතර පහළොව වර්ෂවල කොකෙන් අත්අඩංගු ගැනීම් තිබෙ නෑ. දෙදස් දාසය වර්ෂයක් දස් හයසිය හතලි සටක් කිලෝග්‍රෑම් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ඒ කොකෙන් විශාල වශයෙන් අපේ රටට එන්නේ නැවත තව රටකට යන්න. නමුත් මේ දිසාව ඇති කිරීම තුළින් ඒ කොකේන් වැනි මද්‍රව්‍ය වැටලීම් කරන්න ආරම්භ කරපු නිසා ඒ කොකේන් මේ රටට එන එක නතර වුණා. ඒක 2017 බලනකොට, 18 බලනකොට, 19 බලනකොට 220ක් 13ක් එකක් වශයෙන් කිලෝග්‍රෑම් අඩු වෙලා අද කොකේන් එන්නේ නැහැ. ඉතින් ඒ වගේම හෙරොයින් අත්අඩංගුවට ගැනීම වැටලීම් 2016 කිලෝග්‍රෑම් 197ක් තිබ්බා, 2016 කිලෝග්‍රෑම් 284ක් තිබ්බා, 2018 කිලෝග්‍රෑම් 772ක් තිබ්බා. මේ වෙනකොට පෙබරවාරි 25 වෙනකොට කිලෝග්‍රෑම් 410ක් තිබිලා තියෙනවා. ඉතින් මේ ඇති කරපු දිසාවේ අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ වුණා. අර ඇති කරපු පොලිස් කොමිසන් සභාව හරහා ඇති කරපු ස්වාධීනත්වය, ඒ වගේම පොලිසියේ ගුණාත්මකභාවය වැඩි කරන්න ගත්තු අනිත් පියවරවල් නිසා, ඒ වගේම මේ දිසාව ස්ථාපිත කිරීමෙන් විශේෂයෙන් ඒ මද්‍රව්‍ය ඉලක්ක කරගෙන ආපු නිසා අද අපිට පේන්න තියෙනවා මේ රටේ කොයිතරම් මේ මද්‍රව්‍ය උවදුර නැති කරන්න කටයුතු සිද්ධ වෙමින් පවතිනවාද කියලා. ඒ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාටත් අපි ස්තුතිය පුද කරන්න ඕනේ, විශේෂයෙන් ඒ ඒකකවල ඒ කොට්ටාෂයේ ඒ දිසාවේ නිලධාරීන්ට. අද වෙනකොට පොලිසිය පිළිබඳව ජනතාවට විශ්වාසයක් තියෙනවා. නීතිය සහ අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. මේ ආයතනවලින් තමන්ට සාධාරණයක් ඉටු වෙනවා කියලා ජනතාවට විශ්වාසය තියෙනවා. අපේ රටේ ජනතාවට විතරක් නෙවෙයි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර ප්‍රජාවටත් විශ්වාසය තියෙනවා. මම අර කලින් කිව්වා වගේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය මොකටද කියලා බොහෝ අය අහනවා. නමුත් අපිට ජාත්‍යන්තර ප්‍රජාව නැතුව අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. අපේ ලක්ෂ්මන් යාපා මන්ත්‍රීතුමත් ඒ පිළිබඳව මම අහන් හිටියා. දීර්ඝව කියනවා FDI ඕනේ, ඒ ආයෝජන ඕනේ මේ රටේ ආර්ථිකය දියුණු කරන්න නම් කියලා. ඒ FDI වලින් විතරක් නෙවෙයි, නමුත් අපි ගත යුතු ක්‍රියාමාර්ග බොහෝමයක් තියෙනවා. නමුත් ජාත්‍යන්තර විශ්වාසය කියන එක අත්‍යවශ්‍යයි. අපේ රටට විදේශ විනිමය ගේන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් එතන විශ්වාසයක් ඕනේ. දින 51 කාලය තුලදී පොඩි හෙල්ලිල්ලක් ආවා, ගැස්සිල්ලක් ආවා. සංචාරකයෝ මේ විශේෂයෙන් ඔබතුමාලා පාර්ලිමේන්තුව තුල කටයුතු කරන ආකාරය දැකලා කඩාවැටීමක් වුණා සංචාරකයෝ එන එක. නමුත් ඒ කාල සීමාව තුලදී අර මං කියපු ආයතන ටික කටයුතු කරපු ආකාරය ගැන තිබ විශ්වාසය නිසා ඒ අර්බුදයේ ඉවර වෙනවත් එක්කම නැවත සංචාරකයෝ එන්න පටන් අරගෙන තියෙනවා. අපි මේ වර්ෂය ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම ගමනාන්තය කියලා දක්වලා තිබ්බා ලෝන්ලි ප්ලැනට් කියන ඒ සංගරාව. අපි හිතුවා ඒක නැති වෙලා යයි කියලා දින 51 අර්බුදයේ කාලේ ඒ සංචාරකයෝ මේ රටට එන එක නතර වෙද්දී. නමුත් අද ආයෙත් අපිට ඒ ගමනේ යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ව්‍යූහවල ශක්තිමත්කමේ වැදගත්කම අපිට ඒකෙන් තේරෙනවා. ආයෝජන වලටත් එහෙමයි, ඒ විශ්වාසය ඕනේ. ඒ විශ්වාසය ගොඩනැගිච්ච නිසා තමයි ලක්ෂ්මන් යාපා මන්ත්‍රීතුමා මොනවා කිව්වත් 2017 වර්ෂයේ අපේ රටේ ඉතිහාසයේ වැඩිම, ඔය එතුමා කියපු ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියන එක, FDI කියන එක වැඩියෙන්ම ඇති වුණේ 2017 වර්ෂයේ. ඩොලර් කෝටි 190ක් නේද ඉරාන් වික්‍රමරත්න මහත්මනි, බිලියන 1.9ක් නැත්නම් ඩොලර් මිලියන 1900ක් නැත්නම් ඩොලර් කෝටි 190ක් අපේ රටේ ඉතිහාසයේ වැඩියෙන්ම FDI තිබේ ඒ අවුරුද්දේ. 2018 සංඛ්‍යා ලේඛන තාම ඒ අපිට නිල වශයෙන් ඒ අවසන් කළ දීලා නැහැ. ඒ වගේම අදත් කැබිනට් මණ්ඩලයේ අලුත් ආයෝජනයක් අනුමත වුණා, සම්මත වුණා. විශාල ආයෝජනයක්, ඩොලර් බිලියනයක පමණ ආයෝජනයක්. ඉතින් පිරිපහදුවා හම්බන්තොට වරාය හැදුවා. නමුත් ඒ වරායත් එක්ක සැලසුම් කරේ නැහැ කොහොමද ඒ වරායට නැව් ගේන්නේ කියලා. ඒ නැව්ගේන සැලැස්ම අපි හදලා කර්මාන්තපුරය ක්‍රියාත්මක කරන්න හදද්දි මොනවද කරේ? උද්ඝෝෂණ කළා, කාලගෝටි කරලා ඒ වැඩ ටික පරක්කු කරා. කාටද පාඩුව? මේ දේශපාලනය නිසා පාඩුව රටට, පාඩුව ඒ ප්‍රදේශවල ජනතාවට, පාඩුව තරුණ පරම්පරාවට රැකිරක්ෂා ප්‍රමාද වෙනවා. ඒ වැඩ ටික එදා කරන්න ඔබතුමාලත් සහය දුන්න නම් අද කර්මාන්තපුරය මීට වඩා ගොඩාක් ඉදිරියට ඇවිල්ලා රැකිරක්ෂා එතන ඇති වෙන තත්ත්වයකට අද ඇවිල්ලා. ඉතින් ඒ දේශපාලනය නිසාද ඒ ප්‍රමාදය ඇති වෙලා තියෙනවා. ඉතින් මම දීර්ඝව ඒ කරුණු ගැන කතා කරන්න යන්නේ. නමුත් අවසන් කරන්න කලින් මම කියන්න ඕනේ, මේ රටේ ඒ අපි ණයබරින් තියෙන රටක් බාර අරගෙන කටයුතු කරගෙන යද්දි අපි ඔය අඩිතාලම හරියාකාරව යෙදුවා විතරක් නෙවෙයි, අනික් වැඩ කටයුතු කරගෙන ගියා. පහුගිය වර්ෂ කීපය තුළ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැපවීමක් කරා. 2018 වර්ෂයේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ මුළු අයවැයේ බජට් එකෙන් 25.91% මුදල් වෙන් කරා. ජාතික ඒ කියන්නේ ප්‍රධාන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට, ජාතික පළාත් අධ්‍යාපනයට, ඒ වගේම ජාතික රෝහල් වලට සහ පළාත් රෝහල් වලට, පළාත් සෞඛ්‍ය සේවයට. ඒ විතරක් නෙවෙයි වෘත්තීය අධ්‍යාපන කටයුතු වලට 25.91% එක. ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතය ඒ ක්ෂේත්‍ර දෙකට අපි වෙන් කරපු. ඒ වගේම මුදල් ඇමතුමා ගම්පෙරළිය සහ ගම්පෙරළිය වැඩසටහන තුළින් සංවර්ධනය ගමට ගෙනියලා තියෙනවා. ඒක කඩිනම් කළා තියෙනවා. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වගේ වැඩසටහන් තුළින් ඒ රටේ ආර්ථිකය ලොකු අයට විතරක් නැතුව පොඩි එක්කනාටත් ඇතුල් වෙන්න පුළුවන්, අලුත් අයටත් ඇතුල් වෙන්න පුළුවන් විදිහට සකස් කළා තියෙනවා. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, දැවැන්ත වැඩසටහනුත් කළා තියෙනවා. මෙතුමා ඒකත් ඇහුවා මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා පෝට් සිටි එකෙන් පස්සේ. සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ එකේ ඉදිකිරීම් කටයුතු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කුළුණු මත ඉදිකරන ඒ වරාය අධිවේගී මාර්ගයේ කටයුතු ජුනි ජූලි මාසෙ වෙනකොට අවසන් කරනවා. ඔබතුමාලා පටන් ගත්ත කියන්නේ පෝට් සිටි ව්‍යාපාරෙ තිබ්බ ප්‍රශ්න ටික විසඳුවා. අපි ඔබතුමා කිව්වා අපි ඒක කල් තිබ්බා කියලා, අපි ඒක පරක්කු කරා කියලා. ඉතින් ඒක පරක්කු කරන්න උනේ මොකද? ඒක පරක්කු කරන්න උනේ ඒක තිබ්බ ගැටලු ටික විසඳ ගන්න. දැන් අපි මූලික ප්‍රශ්න දෙකක් විසඳන්න කටයුතු කරා. පහුගිය රජය පෝට් සිටි එක ආරම්භ කරන්න ගියේ ෆ්‍රී හෝල් ලෑන්ඩ්, ඒ කියන්නේ ඉඩම් වල අයිතිය ඒ සංවර්ධනය කරන අයට බාර දීලා. නමුත් අපි ඒක නැවත සාකච්ඡා කරලා සකස් කරගත්ත ලීස් හෝල් බදු ක්‍රමයට ඉඩම ලැබලා දෙන්න. ඒ වගේම ඒ ව්‍යාපෘති ආරම්භ කළ තිබ්බේ මහා කඩිමුඩියේ කිසිම පරිසර අනුමැතියක් නැතිව, environmental assessment, impact assessment ඒ කිසිවක් කළ තිබ්බේ නැහැ. ඒව කරන්න සිද්ධ වුණා. නැත්නම් විශාල අර්බුදයකට යන්න තිබ්බා. අද අර බලන්න මම පුංචි උදාහරණයක්, ඔලුවිල් වරාය ඔය EIA ආදිය නොකර කරා, අදටත් ඒක සුදුවලියක් වෙලා තියෙනවා. අදටත් ඒකේ හැමදාම වැලි ගොඩ වෙනවා වරාය කටේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න ජාතික අපරාධයක් බලක්ව ගන්න අපි ඒ ප්‍රමාදය කරා. ඒ කරපු ප්‍රමාදයෙන් අද රටට විශාල වාසියක් වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම සංවර්ධනයේ එක පැත්තක්. ඒ වගේම සංවර්ධනය තිරසාර කරන්න නම් රටේ හෙට දවස බාර ගන්න ඉන්න අනාගත පරපුර සවි බල ගන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙනුත් අපි කරපු වැඩසටහන් පිළිබඳව ඊයේ මුදල් ඇමතුමා දීර්ඝ ලෙස සඳහන් කරා. මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ දීර්ඝ ලෙස. නමුත් තරුණ අයගේ අනාගතය පිළිබඳව අපි විශේෂයෙන් වැඩසටහනක් හදාගෙන යනවා. තරුණ අයගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ආයතන, රාජනවන ආයතන, සංවිධාන සියලු දෙනා එකතු කරගෙන අද අපි සාකච්ඡාවක් කරගෙන යනවා. පොදු අදිතාලමක් යොදන්න තරුණ අයගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වැඩසටහන ඉතාම වැදගත් වැඩසටහනක්. ඒක අපේ රටේ තරුණියන්ගේ අනාගතයට වැදගත් වෙනවා. ඒක පොත්වලට සීමා නොවිච්ච ප්‍රායෝගික වැඩසටහනක් හැටියට තමයි අපි කරගෙන යන්නේ. ඒ වගේම මම මෙහිදී අවසන් වශයෙන් නැවත සඳහන් කරන්නේ අපේ රජය විසින් රටේ ඇති කළ දියුණුව සමබර සමතුලිත එකක්. අපි එක පැත්තකට එක ප්‍රදේශයකට එක් ගම් පළාතකට හෝ එක කණ්ඩායමකට පමණක් යහපත හිමිවන සංවර්ධනයක් නෙවෙයි කරේ. ඒ වෙනුවට රටේ හැම ප්‍රදේශයකටම හැම කණ්ඩායමකටම හැම ජන කොට්ටාශයකටම හැම පැත්තෙම යහපත සැලසෙන සංවර්ධනයක් ගෙන එන්නයි අපි කටයුතු කරේ. මේක සාර්ථක විශ්ෂ්ට කරන්න හැකිවීම අපේ රජය ලැබූ විශාල ජයග්‍රහණයක් කියලා සඳහන් කරමින් ඔය කතාවමින් අවසන් කරනවා ගරු සභාපතිතුමනි.
ඉසුති ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඊට ඉස්සල්ලා ගරු වේල කුමාර් මන්ත්‍රීතුමා will take the chair.
ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, විනාඩි 10ක් තියෙනවා.
මුලසනේ ගරු සභාපතිතුමනි, 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද මේ අයවැය විවාදය අවස්ථාවේදී මටත් කෙටි කාලයක් හෝ ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අත වශයෙන්ම මේ අයවැය මේ වර්ෂය සඳහා ඉදිරිපත් කරන්නේ ඉදිරිපත් කරන්න තිබුණේ නොවම්බර් දෙසැම්බර් මාසවල මේ විවාදය අවසන් කරලා අයවැය අවසන් කළ යුතු තිබුණා. එහෙත් අද මාස 3ක් පහු වෙලා තමයි 2019 වර්ෂයේ අයවැය අද ඉදිරිපත් කරන්නේ. ගරු සභාපතිතුමනි, මම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් හැටියට, පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ මේ අයවැය විවාදයට සම්බන්ධ වෙලාවේදී මම දකින දෙයක් තමයි, ඉතා සැහැල්ලුවෙන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරනවා නම්, මේ වර්ෂයේ තියෙන්නේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12යි. මාස 12න් මේ අයවැය ගේනකොට මාස 3ක් හමාර වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ අප්‍රේල් මාසයේ ලබන 5 වෙනකොට මාස 4ක කාල පරිච්ඡේදයක් මේ වර්ෂයේ අවසන් වෙනවා. ඒ වගේම මේ අයවැයෙන් ලබා දෙන මේ කාරණා කටයුතු සඳහා අඩුම ගානේ මාස 2ක් යනවා ඇස්තමේන්තු සකස් කිරීම සඳහා. ආදේශීය ලේකම් කාර්යාලය නැත්නම් ප්‍රාදේශීය සභාව සහ අනිකුත් ආයතන තුලින් ඇස්තමේන්තු සකස් කිරීමට අඩුම ගානේ මාස 2ක් යනවා. එතකොට මේ වර්ෂයේ අනිවාර්යයෙන් ඡන්දයක් පැවැත්විය යුතුව තිබෙනවා. මොන ඡන්දේ පැවැත්වුණ නැතත් ජනාධිපති මැතිවරණය අපි පැවැත්විය යුතු වෙනවා. එතකොට එහෙන් මාස 3ක් අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. එතකොට තව මාස 3ක් මේ වර්ෂයෙන් අවසන් වෙනවා. එතකොට ඡන්දයට මාස 3යි, දැනට 4ක් ගෙවිලා ඇස්තමේන්තු සකස් කිරීමට මාස 2යි, මේ ඔක්කොම එකතු වෙච්චම මාස 9යි. එතකොට මාස 3ක් ඇතුළත තමයි ගරු සභාපතිතුමනි මේ යෝජනා කරන සියලු යෝජනා ක්‍රම අපි ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ මාස 12කට පහුගිය අවුරුදු 3ේදී නොකරපු දේවල් මේ වර්ෂයේ ගේනවා මාස 3කින් අවසන් කිරීම සඳහා. එනිසා මේ අයවැයේදී සිද්ධ වෙන්නේ ගරු සභාපතිතුමනි එක දෙයයි. මේ අයවැයේදී වෙන්නේ එක දෙයයි. ඒ වෙන දේ තමයි වැඩි කරපු අරක්කු මිල අද රැයට වැඩි වෙනවා. ඒ වගේම වැඩි කරපු බදු ටික අද රැය ඉඳලා වැඩි වෙනවා. අනිත් කිසිත් සහනයක් ජනතාවට ලැබෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. මංගල සබරවර් මීර අපේ මුදල් ඇමතිතුමාට ගේන්න තිබ්බා තව යෝජනාවල්. මොකද නොවන අයවැයක් මේක. මේක සිහින අයවැයක් තමයි. මේක පුස්ස අයවැයක් තමයි. එනිසා ඕන දෙයක් මේ පොතේ ඇතුල් කරන්න තිබ්බා මංගල සමරවීර මැතිතුමාට. මොකද නොවන අයවැයක් මේ ගෙනලා තියෙන කරන්න තිබ්බා අවුරුදු 3ක් 4ක් කාලයක්. අපිත් එක්සත් ජාතික පක්ෂයේ ඒ ආණ්ඩුවට අත උස්සලා අයවැයට අත උස්සලා අපි සහයෝග දුන්නා. හැබැයි වෙච්ච දෙයක් නැහැ. අපි ආසන සංවිධායකවරු හැටියට අපිට රස්සාවක් දෙන්න බැරි වුණා. අපිට ආසන සංවිධායක වරු හැටියට මුල්ගල් තිබ අගමැතිතුමා ගිහිල්ලා නාලපිටිය හයින් පෝට් කොටසේ කෝටි 500ක් සල්ලි දෙනවා කියලා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයකට මුල්ගල පළවෙනවා නාලපිටියේ අපිට නාලපිටියේ පයින් ඇවිදින්න බැරි හින්දා තමයි මම එක්සත් ජාතික පක්ෂය අයින් කරේ. අකිල විරාජ ඇමතිතුමා මහා ලේකම්තුමා රස්සාවල් දෙනවා දිස්ත්‍රික්කයේ හැමතැනට එතුමා තනියම බුදු වෙන්න යනවා. සංවිධායකවරු පැත්තක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැත්තක කොන්ද පණ නැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඉන්නවා. අපිට කොන්ද පණ තියෙන නිසා තමයි අපි තනියම අනිත් පැත්තට වාඩි වෙලා මේ අනිත් පැත්තට කතා කරන්නේ. අපි අනිවාර්යෙන් මේ අයවැයේ මොනවා හරි හොඳ දෙයක් තියෙනවා නම් ක්‍රියාත්මක කරන්නේ පොදුජන එක්සත් පෙරමුණේ අපේ ආණ්ඩුවක් යටතේ කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. අපි තමයි මොනවා හරි මේකේ හොඳ දෙයක් තිබ්බා නම් ක්‍රියාත්මක කරන්නේ. වැඩි වැඩි වෙන එක නොවැම්බර් මාසේ, බඩු වැඩි වෙන එක මේ මාසේ, අරක්කු වැඩි වෙන එක මේ මාසේ, සිගරට් වැඩි වෙන එක හෙට උදේ ඉඳලා. හැබැයි පඩි වැඩි වෙන්නේ බොහොම කල් ගිහිල්ලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ අයවැයෙන් සිද්ධ වෙලා තියෙන්නේ වැඩි වෙලා තියෙන්නේ ණය බර විතරයි, බදු බර විතරයි. නිවාස හදනවා ණයට, නිවාසයේ හැම මිනිහා හදන හැම කෙනාම මාසේ අන්තිමයට පොලියත් එක්ක ණය ගෙවන්න ඕන. ණයකාරයෝ කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයා, මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු කොටස, නිවාස නැති මිනිස්සු ටික. ඒ වගේම බදු වැඩි කරනවා, සිගරට් වැඩි කරනවා, අරක්කු මිල වැඩි කරනවා. මේ අයවෙන් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මම දැක්කා ඊයේ ගරු මුදල් ඇමැතිතුමාගේ අයවැය විවාදෙදි කිව්වා වැසිකිලි පහසුකම් විශාල ප්‍රමාණයකට රටේ නැහැ කියලා. හැබැයි වැසිකිලි පුරවන්න ඉස්සර බඩ පුරවන්න ඕන මිනිස්සුන්ගේ. එතකොට තමයි වැසිකිලි පිරෙන්නේ. දැන් තුන් වේලෙන් එක වේලයි මිනිස්සු කන්නේ, කොහොමද වැසිකිලි පිරෙන්නේ? වැසිකිලි හදන්න ඉස්සරලා මිනිස්සුන්ගේ බඩ පුරවන ක්‍රමේ හදන්න සිද්ධ වෙයි ගරු සභාපතිතුමනි. මේකයි ඇත්ත.
ඒෂාන් විතානේ, ඒෂාන් විතාන
අලුවනේ. මේ ඒ හින්දාද වැසිකිලි මහින්ද රාජපක්ෂ මහත්තය හදලා නැති හම්බන්තොරේ 15000
අවුරුදු 4ක් පොල් ගෑවද එතුමා? මේක තමයි ඔබතුමාගේ අහන්න තියෙන්නේ. ඒ වගේම පසුපෙලේ මන්ත්‍රීවරු තමුන්නාන්සලගෙන් මම අහන්න කැමති. තමුන්නාන්සලත් එක්ක හිටපු කෙනෙක් මම තමුන්නාන්සලගෙන් අහන්න කැමති. පසුපෙලේ මන්ත්‍රීවරුන්ගෙන් තමුන්නාන්සලා පරද්දන්ට යන්නේ වැය ශීර්ෂය, ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය තමුන්නාන්සල පරද්දන්ට යනවලු. හැබැයි තමුන්නාන්සල ඔක්කොමලා රනිල් වික්‍රමසිංහ පරද්දලා සභා නායකත්වයෙන් එළියට දාන්න තමයි තමුන්නාන්සල කටයුතු කරේ. දැන් ඔය නොපෙනෙන දේවාලයක් වඳින්න යන්නේ ජනාධිපතිවරගේ පණිගහක් අපි හොල්ලන්න දෙන්නේ නැහැ. අපේ ඉන්න ටීම් එක එතුමා රකින්න, එතුමා අපි රකින්නවා. ජනාධිපතිතුමා තමුන්නාන්සල පුළුවන් නම් ඔය වැඩේ කරන්න. තමුන්නාන්සලට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කට හොල්ලපුවම පිටිපස්සෙන් යන්නේ කටින්නේ, පිටිපස්සෙන් යන්නේ අපි යව්වට දෙවෙනි වෙන මිනිස්සු නෙවෙයි. අපි කෙලින් එළියට බහැලා මේ කට උත්තරේ මේ ආණ්ඩුව ලබන ජනවාරි වෙනකොට අපේ ආණ්ඩුවක් පිටවල තමයි මම නැවතත් කියනවා මේකේ හොඳ දෙයක් තියෙනවා අපි සිද්ධ කරන්නේ. ඕකයි ඇත්ත කතාව ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමාගේ වැර්සීසිය පරාද කිරීම පිළිබඳව තමුන්නාන්සලා කතා කරන මම නැවතත් ඒ ගැන තමුන්නාන්සලා මේ ගන්න තීන්දුව හරිනම් අපිත් තමුන්නාන්සලත් එකතුන තමුන්නාන්සලට කොන්ද පැන්න පසුපෙලේ මන්ත්‍රීවරයාට තමුන්නාන්සලා මොනවා හරි බලාපොරොත්තුවේ මොනවා හරි දෙයි කියලා තවත් අඩුම ගානේ මොනවා හරි කීයක් හරි හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඔයකට උත්තර අත ගහලා තියෙන්නේ. මම තමුන්නාන්සලත් එක්ක හිටපු කෙනෙක්. තමුන්නාන්සලා ගත්ත ක්‍රියාමාර්ග කවදාවත් කෙලින් ගත්තේ නැහැ. තමුන්නාන්සලට ඒ දේ කරන්න එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉඩ දෙන්නේ නැහැ. අපි මොනවා හරි තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුවේ කෙලින් ඉන්නවා. අපි බැයි නම් ගෙදර යනවා මිසක්කා දෙකට නැඹි නැමි මේකේ ඉන්න අපි කැමැත්තක් ඇත්තේ නැහැ. මම බොහොම
පැහැදිලි තව විනාඩි දෙකක් තියෙනවා.
ඔහොම පැහැදිලි කරු සභාපතිතුමා වතුබට කියනවා මේ කිව්වේ කතාව වැරදුනොත් මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලාස්සලා ගෙදර යනවා, නැත්තම් නාම යෝජනා ගන්නතුව ඉන්නනවා. මේ අයවැය ගෙනල්ලා තියෙන්නේ මෙතුමට ක්‍රියාත්මක කරන්න පුළුවන් අයවැයක් නෙවෙයි මේ ගෙනල්ලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා පහුගිය කාලේ ගෙනාපු, ගිය අවුරුද්ද ගෙනාපු ගම්පෙරළිය වැඩසටහන කොයිද ක්‍රියාත්මක වෙලා තියෙන කීයෙන් කීයද ක්‍රියාත්මක වෙලා 10%ක් ක්‍රියාත්මක වෙලා නැහැ කොයි බඳුන ගුණවර්ධන හිටපු ඇමැතිතුමා අද උදේ අයවැය එතුමගේ කතාවේදී බොහොම පැහැදිලිව කිව්වා ක්‍රියාත්මක වෙලා තියෙන 10%කටත් අඩු ප්‍රමාණයක් මේ මුදල් ඔක්කොම ඉතුරු වෙනවා මුදල් නැහැ වියදම් කරන්න මේ නිකන් කොළ කෑලියට යටත් කරපු අයවැයක් තමයි මංගල සමරවීර ඇමැතිතුමා ගෙනල්ලා තියෙන්නේ ඒ නිසා මේ පුස් අයවැයක් මේ බොරු අයවැයක් අපි මේ පුස් අයවැය මේ බොරු අයවැය පරාජය කරලා අපි මිනිස්සුත් එක්ක එළියට බහලා තමුන්නාසල ඡන්දවලට බයයි පළාත් සභා ඡන්දේ කල් දානවා පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න දුන්නා උසාවි ගිහිල්ලා බේරගත්තා මොනවා කරත් ජනාධිපති මැතිවරණයකට එන්න ඕන තමුන්නාසලට එදාට මහ ජනතාවත් එක්ක ඉඳලා අපි පාඩම උගන්වනවා අනිද්දා අපි මහනුවරින් පටන් ගන්නවා ඒ වෙඩිමුරය මේක දිගටම පත්තු කරගෙන ගිහිල්ලා තමුන්නාසලා ගෙදර යවලා තමයි අපේ ආණ්ඩුව පිහිටවගෙන තමයි අපි මේ අයවැයේ තියෙන හොඳ දේවල් ක්‍රියාත්මක කරන්නේ කියන එක කොම් පැහැදිලි කිමින් මම නිහඬ වෙනවා කාලය ඉවර නිසා ස්තුතියි
කොම ස්තුතියි ගරු පාටලි චම්පික අනවක ඇමතුමා
මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මෙවර පළවෙනි මාස 4 සඳහා අපි ගිණුමක් හැටියට වියදම් පියවාගෙන මේ වසරේ නිල අයවැය නිකුත් කරන අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී පොදුවේ මේ රටේ ආර්ථිකය මේ රටේ සමාජ දර්ශක ඒවා පවතින්නේ කොතනද කියන එක ගැන අපේ හැම කෙනාම යම් අවබෝධයක් ලබා ගැනීම සුදුසුයි කියලා මම හිතනවා. මොකද අපි පුරුදු වෙලා ඉන්නවා මේ රටට නිතරම බණින් රටේ නරක කතා කරන්න. වෙන රටකට යන්න පෙළඹෙන විදිහට අපේ දරුවෝ ඇති කරගන්න. මේ නිසා මේ රට ඉන්න හිතෙන තැනක් නොවේය කියන එක අපේ දරු පරම්පරාව තුළ දැන් ස්ථාපිත වෙලා තියෙනවා. අද මේ රටේ ජනගහණයෙන් 15%ක් විදේශගත රැකියා හෝ ස්ථිරව මේ රටෙන් ගිහින් තියෙනවා. කොළඹ නගරෙන් පස්සේ වැඩිම සිංහල ජනගහණයේ ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. ඒ වගේම යාපනයෙන් පස්සේ වැඩිම දෙමළ ජනගහනයක් ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරේ. අද මේ රට අපේ ජනතාවට අපේ දරුවන්ට ඉන්න හිතෙන තැනක් නොවේයි කියන මතයක් අදහසක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ රට පසුගිය නිදහසෙන් පස්සේ ඇතැම් ශේෂ්ත්‍රවල විශාල ජයග්‍රහණයක් ලබාගෙන තියෙන බවත් අපි කියන්නේ. එක ශේෂ්ත්‍රයක් තමයි අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය. මොකද ලෝකයේ ඇතැම් දියුණුයි කියන රටවල් වලට පවා නිදහස් විශ්වීය සෞඛ්‍ය සේවයක් නැහැ. මේ රටේ අද සෞඛ්‍ය සේවයට කොච්චර බැන්නත් අද මේ රටේ ආයු අපේක්ෂාව අපෙත් ඇමරිකා එක්සත් ජනපදෙත් සමානයි. අපට වඩා 15 ගුණයක ඒක පුද්ගල ආදායමක් තියෙන එක්සත් ජනපදයට සමාන ආයු අපේක්ෂාවක් අපට තියෙනවා. ඒ වගේම පළවෙනි ලෝකයේ තත්ත්වයට සමාන මාතෘ මරණ අනුපාතයක්, ලදරු මරණ අනුපාතයක්, ඒ වගේම වසංගත රෝග මර්ධනයක් අපි කළා තියෙනවා. එහෙමනම් අපිට සතුටු වෙන්න පුළුවන් නිරෝගී ජනතාවක් අපි එක්ක ඉන්නවා කියලා. ඒ අතරෙම අපිට ප්‍රශ්නයක් අපේ ජනගහණය ඇති වෙලා තියෙනවා. අපි ධනවත් රටක් නොවි වියපත් ජනතාවක් ඉන්න රටක් බවට පත්වීම නිසා අපට අනාගතයේ බරපතල ප්‍රශ්න ඇතිවීමට නියමිතයි. දැනටමත් ශ්‍රම බලකාය වැඩි වෙන වේගය, ඒ වගේම වියපත් ජනතාව ඇති වෙන වේගය කියන මේ කාරණා දිහා බැලුවාම ශ්‍රී ලංකාව ක්‍රමයෙන් වියපත් ජනතාව සිටින ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ධනවත් නොවි මේක අපට බරපතල ප්‍රශ්න ගෙනෙන දෙයක්. උදාහරණයක් ඇට ජපානයේ ධනවත් රටක් වියපත් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ අයට ඒ අයගේ වැඩිහිටියන් රැක බලා ගන්න පුළුවන්. අපි ඒ තත්ත්වයේ අපි ධනවත් නොවි වියපත් ඒ වගේම නිරෝගී ජනතාවක් ඇති කරගෙන තියෙනවා. අධ්‍යාපනය ගත්තා සාක්ෂරතාවයේ බැලුවත් ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වීම දිහා බැලුවත් අධ්‍යාපනයේ අනිකුත් ශේෂ්ත්‍රවල අපි ලබාගෙන දෙන ජයග්‍රහණ බැලුවත් කොච්චර විවේචන ඉදිරිපත් කළත් මේ රට අද පළවෙනි ලෝකයේ මට්ටමට ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ රටේ සමාජ අරගල දෙකක්, විප්ලව දෙකක්, සන්නද්ධ කැරලි දෙකක් 1971ෙත් 1989ෙත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළා. මොකක්ද ආදර්ශ රාජ්‍ය? ආදර්ශ රාජ්‍යයේ කියුබාව, වීරයා පිඩල් කැස්ට්‍රෝ. අද 1960 ලංකාව යම් තැනක තිබුණද, කියුබාව යම් තැනක තිබුණද, අපි අද ඒ ආදර්ශ රටේ තත්ත්වය සෑම සංගුණකයකින්ම මානව සංවර්ධන සංගුණකයෙන් කියුබාවයි ලංකාවයි 2018 දී සමාන වෙලා තියෙනවා. එහෙමනම් අපි අපේ රට කොච්චර බැන්නා සමාජ විප්ලවයකින් පවා කරන්න බැරි වෙච්ච යම් යම් කාරණා මේ රටේ නිදහස් අධ්‍යාපනය ගෙනාපු CWW කන්නංගර මැතිතුමා වැනි අය ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවය ගෙනාපු අය ඒ කාරණේ ඉෂ්ට කළා තියෙනවා. ඒ නිසා මේ රජය බලයටපත් වෙච්ච දවසේ ඉඳන් මේ යහපාලන රජය මාර්ග සංවර්ධනයේ පැත්තට 145කට වඩා බර තබන ප්‍රාග්ධන වියදමක් තිබුණේ. ඒ වෙනුවට අපි මානව සංවර්ධනය මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය සහිත නිරෝගිමත් උගත් ජනතාවක් ඇති කර ගැනීමේ ක්‍රියාදාමයට බර තබන ක්‍රියාවලියක නේල්ලා තියෙනවා කියලා අපි කියන්න ඕනේ. ඒ වගේම අපේ පරිසර දර්ශක විශේෂයෙන්ම වායු දූෂණය නිකුත් වුණා මේ මෑතදී ඉහළම වායු දූෂණයේ තියෙන රටවල් 10 මේ නගර 10 ඒ 10ම පිහිටලා තියෙන්නේ මේ දකුණු ආසියාවේ. අපේ කොළඹ නගරය ජනාකීර්ණම නගරය හෝ එනත් හැම නගරයක්ම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආකාරය අනුව ගත්තාම ඒ වායු දූෂණ දර්ශක වලින් හොඳ මට්ටමක පවතිනවා. ඒ වගේම පාංශු දූෂණය එමන් නැත්තම් කාබන් විමෝචනය කියන මේ හැම කාරණාවකින්ම අපි හොඳ තත්ත්වයක තියෙනවා. මේ හොඳ තත්ත්වය අපි ආරක්ෂා කරගත යුතුයි ඉදිරිය කරා යද්දී ඉදිරි සංවර්ධනය කරා යද්දී. ඒ එහෙනම් අපි කොහෙද පස්සෙන් ඉන්නේ? අපි පස්සෙන් ඉන්න තැන තමයි අපේ ආර්ථිකය. ඒ වගේම ආර්ථිකයේ අලුත් උපාය මාර්ගය වෙන නවෝත්පාදන උපාය මාර්ගයේදී නවෝත්පාදනයේ පැත්තෙන් අපි ඉන්නේ පසුපසින්. ඒ වගේම ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරන්න ගියාම ඒ ව්‍යාපාරයක් පහසුවෙන් ඇති කරන්න තියෙන හැකියාවෙන් අපි ඉන්නේ පසුපසින්. ඒ වගේම ණයගැතිභාවය පිළිබඳ කාරණයේදී අපි ඉන්නේ පසුපසින්. දැන් අද මෙතන විශාල වශයෙන් සංවාද කළා මේ ආණ්ඩුව ණය අරන් තියෙනවා අච්චර මෙච්චර ඒ ණය වලින් කරපු සංවර්ධනේ මොකද්ද කියලා. විශේෂයෙන් මම කියන්න ඕනේ 1959 දී මේ රටේ ඒක පුජ්‍යල ආදායම 100ක් නම් මේ 2017 වෙනකොට මේ ඒක පුජ්‍යල ආදායම අපට පුළුවන් වෙලා තියෙනවා 29 ගුණයකින් වැඩි කරගන්න 1959ට සාපේක්ෂව. නමුත් ණය ගැතිභාවය 1959 දී 100ක් නම් ණය ගැතිභාවය අද ණය ගැතිභාවය 77 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එමනම් ආදායම 29 ගුණයකින් වැඩි වෙනකොට ඒක පුජ්‍යලෙක්ගේ ණය ගැතිභාවය 77 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒක තමයි අද අපි පෙළන අර්බුදය. අපි කවුරුත් දන්නා මේ ණය ගැතිභාවය ගැන කතා කරනකොට දල ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව ණය ගැතිභාවය අච්චරයි මෙච්චරයි අඩු කරලා පෙන්නනවා. වැදගත් දේ ඒක නෙවෙයි. මේ රටේ අවස්ථා දෙකකදී 88-89 දී 2004 දී අපේ ණය ගැතිභාවය දල දේශීය නිෂ්පාදනයේ 100% ඉක්මවල ගියා. ඒ වගේම අපි දන්නවා පසුගිය කාලේ 2014-15 කාලේ විවිධ රාජ්‍ය ආයතන ඇතුලේ ණය හංගලා ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලේ ඒ කන්දරේ නීතිගත සංස්ථාව ඇතුලේ ට්‍රිලියන ගානක ණය හංගලා රටේ ණය බර අඩුයි ඒ විශේෂයෙන්ම දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය බර අඩුයි කියලා පෙන්වන්න උත්සාහ කළා. වැදගත් දේ තමයි මේ ණයවල සංයුතිය මොකද්ද? සහනදායී ණයද අපට තියෙන්නේ. එමත් නැත්නම් කෙටි කාලීන වාණිජ ණයද අපි අරන් තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මීට දශකයකට කලින් 2018 දී මේ රටේ ණය කල් පිරණ ප්‍රමාණය ආසන්නයෙන් අවුරුදු 14ක් විතර වුණා. මොකද සහනදායී ණය විශාල ප්‍රමාණයක් තිබිච්ච නිසා. 2004 දී මේ රටේ වාණිජ ණය තිබුණේ මුළු ණය ප්‍රමාණයෙන් 104යි. අද මොකක් තත්ත්වය? අද මේ ණයවල කල් පිරීමේ සීමාව අවුරුදු 7කටත් වඩා අඩු ගානක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම කෙටි කාලීන ණය අපට වෙලා තියෙනවා. ඒ වගේම අද වාණිජ ණය ප්‍රමාණය 155 ඉක්මවලා ගිහින් තියෙනවා වාණිජ ණය ප්‍රමාණය. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? අද අපි ගන්නා ණය වලින් වැඩි ප්‍රමාණයක් අපි ලබා ගන්නේ පැරණි ණය පියවීම සඳහායි. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ 2019 වර්ෂයේදී 1948 ඉඳන් 2004 දක්වා ගත්ත සියලුම ණය සේනා නායකලා බණ්ඩාර නායකලා ජයවර්ධනලා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු මේ සියලුම දේශපාලන නායකව ගත්ත ණය වලින් අපිට ගෙවන්න වෙලා තියෙන්නේ 111යි. අනික 189ම ගෙවන්න වෙලා තියෙන්නේ අර 2004න් පස්සේ ගත්ත ණය. මෙන්න මේකයි මේ ණයබරේ වෙනස කියන එක ඔය ණයබර ගැන කතා කරන විශේෂඥයින්ට අපි කියලා දෙ කියන්න ඕනේ. ඒ වගේම
අපි විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනි අද අපේ තියෙන අර්බුදේ අද අපි සංවර්ධනයට කරු ඇමතුමා රුපියල් බිලියන 734ක් වියදම් කරන්න බව කියලා තියෙනවා. පොලිය ගෙවන්න යනවා 800 ගන්න. ඒ වගේම ණය ගෙවන්න යනවා 2200ක්. මොකද මේක ඇත්ත? ප්‍රාග්ධන වියදම මේ රටේ රෝහල් හදන්න, පාසල් හදන්න, නගර හදන්න, සමෘද්ධිය දෙන්න, දුගියා නංගන්න, නිවාස හදන්න මේ හැම දෙයකටම 1 රුපියලක් වියදම් කරනකොට රුපියල් 3ක් ණය ගෙවන්න වියදම් කරන රටක් බවට මේ රට අද පරිවර්තනය වෙලා තිනවා. මේක තමයි අපේ ගැටලුව. ඒ වගේම ප්‍රාග්ධන වියදමට වඩා වැඩි ප්‍රමාණයක් අද සිද්ධ වෙලා තියෙනවා අපිට ණය පොලි විතරක් ගෙවන තත්යකටපත් වෙන්නේ. මේක තමයි මේ ණය අර්බුදේ ස්වરૂපය. ඊළඟට රාජ්‍ය ආයතන අතිවිශාල වශයෙන් අපි දන්නවා ණය බරෙන් පෙරලා තියෙනවා. ඒ ණය බරෙන් පෙරලා තියෙන තත්ත්වය ගැන මම ඉතාම කෙටියෙන් කියන්නම්. මේ ආර්ථික කළමනාකරණය ගැන කතා කරන නිසා මේ ආර්ථික කළමනාකරණය තියෙන හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකන් සේවය. මේ ශ්‍රී ලංකන් සේවය 2008 දී මෙයන් ආණ්ඩුවට ලබා ගන්නකොට එමිරේට්ස් සොරුන්ගෙන් රුපියල් බිලියන 14ක සමුච්චිත ලාභයක් සහිතව ළඟා කරගත්තා. අද මොකක්ද තත්ත්වය? අද මේ වසර වෙනකොට මෙහි පාඩුව අනුක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා සමුච්චිත පාඩුව රුපියල් බිලියන 200ේ සීමාවත් ඉක්මවල ගිහින් තියෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ? පාසල් නිල ඇඳුම් දෙන්න අපි වැය කරන්නේ රුපියල් බිලියන 25යි. සීසන් ටිකට් එකට දරුවන්ට බස්වල යන්න රුපියල් බිලියන 20යි. ඒ වගේම පොත්පත් ලබා දෙන්න බිලියන 38යි. ඒ වගේම මහකොළ ඇතුළු උසස් අධ්‍යාපනයට බිලියන 12යි. ත්‍රිපෝෂ දෙන්න බිලියන 17යි. පෝෂණ මල්ලට 16යි. ඔක්කොම එකහු කළත් 128යි. මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව විතරක් 200 පැනලා තියෙනවා. කවුද මේක පාලනය කළේ? නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම පීබී ජයසුන්දර, සජින්වාස් ගුණවර්ධන, ප්‍රශාන් ගුණතිලක මෙන්න පාලනය කරපු අය. මෙන්න මේගොල්ලෝ කළමනාකරණ හැකියාව. අද මොකද කරලා තියෙන්නේ? සෑම පුජ්‍යලයෙක්ම රුපියල් 12,000කට අධික ප්‍රමාණයක ණය ගැතියෙක් බවට පත් කරලා තියෙනවා මේ තනි රාජ්‍ය ආයතනයේ පමණ. එහෙමනම් මේ කළමනාකරණයේ தত্ত্বය ගැන, රටේ විනය ඇති කරලා කළමනාකරණයේ හැදීම ගැන தত্ত্বය අපිට හිතාගත්ත හැකි ඉදිරි කාලයේදී. ඒ වගේම මම කියන්න ඕනි මේ රජය විශේෂයෙන්ම මේ ආණ්ඩුව ආවට පස්සේ මේ මූල්‍ය කළමනාකරණයේ පැත්තෙන් අපි විශාල ජයග්‍රහණයක් ළඟා කරගත්තා. ඒක තමයි අපේ ප්‍රාථමික ගිණුම. අපේ ගරු මන්ත්‍රීතුමා කෝවා මේ සංඛ්‍යාලේඛන වැරදි විදිහට ඉදිරිපත් කළායි ප්‍රාථමික ගිණුම ධන කරගත්තේ කියලා. මේ ප්‍රාථමික ගිණුම අපි ධන කර ගැනීම අපේ මේ රජයේ මූල්‍ය කර්මලාකාරීත්වය ලබාගත් විශාල ජයග්‍රහණයක්. මේ මොකද්ද කියන්නේ? ආණ්ඩුවකට එදිනෙදා වියදම් ආණ්ඩුවේ ආදායම් වලින් පියව ගන්න පුළුවන් කියන එක. මේක ධනයි කියන එකේ අදහස ණය බර ගෙවන්නත් කිසියම් ආකාරයක හැකියාවක් ලැබෙනවා කියන එක. 1954න් පස්සේ මේ වගේ තත්ත්වයක් මේ රටේ ආර්ථිකයේ ඇති වුණේ මේ මුල් වතාවට 2017-18 කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම අපේ බදු පිළිබඳ කාරණා ගත්තාම අපි කවුරුත් දන්නවා මේ රටේ අපේ ආණ්ඩුවේ වියදම් ගත්තායින් පස්සේ 1990 ගණන්වල රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදනයේ 30% වගේ විශාල පැත්තක තිබුණේ. නමුත් දැන් අද ඒක 2010න් පස්සේ ඒක අද 20%ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම 1978 දී ආණ්ඩුවේ විශේෂයෙන්ම බදු ආදායම 24%ක් වගේ ඉහළ තත්ත්වයක තිබුණේ. මේක වැටුණා 2014 වෙනකොට 10%. අද අපි අනුක්‍රමයෙන් මේක වැඩි කරගෙන ගිහිල්ලා අපේ ඉලක්කය 2020 වෙනකොට අඩුම තරමින් 15%ක බදු ආදායමක් ළඟා කරගෙන. නැත්තම් මේ රට මොකද වෙන්නේ? මේ බදු ගෙවන්නේ ජනතාව බව ඇත්ත. අපි කලින් පොරොන්දු වුණා 60%ක් වක්‍ර බදු, 40%ක් ඍජු බදු කියලා. නමුත් අපට තාම මේක අත්පත් කරගන්න බැරි වුණා. මෙවරත් මේ බදු සංයුතිය දිහා බැලුවම 80%ක් වක්‍ර බදු, 20%ක් ඍජු බදු. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ජනතාව පොදුවේ 80%ක් බදු ගෙවන බවයි. කොහොම වුණත් කමක් නැහැ. අද මේ බදු ආදායම අපි වැඩි කරගෙන තියෙනවා. හැබැයි මේක ක්‍රමයෙන් ඍජු බදු ප්‍රමාණය වැඩි වෙන පැත්තක සෑම ජන කොට්ටාසයකටම තමන්ගේ ආර්ථික තත්ත්වය මත බදු ගෙවීම වෙනුවට ඇති හැකිය අය වැඩියෙන් බදු ගෙවන ක්‍රමවේදයක් බවට පරිවර්තනය කරගත යුතුයි. කෙසේ වුණත් මේ බදු වැඩි කර ගැනීම ගැන චෝදනා කළාට බදු වැඩි කරගෙන මේ ණය නොගෙවුවා නම් මොකද වෙන්නේ? රට බංකොලොත් වුණා නම් මොකද වෙන්නේ? ආජන්ටිනාය වුණා වගේ ග්‍රීසියේ වුණා වගේ අයර්ලන්තේ වුණා වගේ අයිස්ලන්තේ වුණා වගේ රට බංකොලොත් වුණා නම් මොකද වෙන්නේ? පඩි ගෙවා ගන්න බැරුව විශ්‍රාම වැටුප් ගෙවා ගන්න බැරුව මේ ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම තාබාසිනිය වෙන්න තිබුණා. ඒ නිසා මේ ඉදිරි අවුරුදු දෙක තුන කාලය ඇතුළත කවුරු බලයට ආවත් ඔය ඔක්කොම සුරංගනා කතා. බලයට ඇවිල්ලා දවස් 52ක් කරලා පෙන්නුවනේ ආර්ථිකය ගැන මොන කාරණා කටයුතු ඉදිරිපත් කළත් ආර්ථිකය අවසානයේ එක පවුලක උරුමයක් කියලා දවස් 52ක් පෙන්නුවනේ. 2004 ඉඳන් 2015 දක්වා රටේ ආදායමෙන් 98%ක් පාලනය කළේ එක පවුලක්. ඒකයි ඇත්ත එක පවුලක්. ඒ දින 52ත් ඔය මොන ආර්ථික විශ්ලේෂකයෝ මොනවා කතා කළත් ආර්ථිකයේ තනි පවුල අතර තමා ගියේ. ඒ නිසා මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න නම් මේ ආර්ථිකයේ ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න නම් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා විද්‍යානුකූල කළමනාකරණයකට මේ ණය කළමනාකරණය කරගන්නත් ඉදිරිය බලා ගෙනියන්නත් මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම ආර්ථිකයක් ඉදිරියට ගෙනියන්න අත්‍යවශ්‍යයි අපගේ ණය ගැතිභාවය වෙනස් කරගන්න. විශේෂයෙන් මෙතෙන්දී විනිමය අනුපාතය, පොලි අනුපාතය, දළ ජාතික වර්ධනය, ඒ වගේම ප්‍රාථමික ගිණුම. මෙන්න මේ කියන කාරණා යම් දුරකට පාලනය කරගත්තේ නැත්නම් ඉව බව නැතුව අපි පිටරටින් භාණ්ඩ මිලදී ගන්න ගියොත් අපේ විනිමය අනුපාතයට ඒක බලපානවා. මම කියනවා මේ උඟක් දෙනෙක් කියනවා භාණ්ඩාගාරයට ප්‍රශ්නයක් කියලා භාණ්ඩාගාරයේ ණය ප්‍රමාණය වැඩි වෙනවා කියලා විනිමය අනුපාතය පහළ යනකොට. ඔව්. භාණ්ඩාගාරයේ ණය බර වැඩි වෙනවා. හැබැයි භාණ්ඩාගාරයට ඒක ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩාගාරයට ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි? අර ආනයන වලින් අනිකුත් ක්ෂේත්‍ර වලින් එන බදු වලින් ලැබෙන ආදායම ණය ගෙවන ප්‍රමාණයට වඩා වැඩි. මුලාසන ආරුද මන්ත්‍රීතුමනි අපේ හිටපු ආර්ථික විද්‍යාඥයෙක් වෙන විජයවර්ධන මහතා පෙන්ලා දීලා තියෙනවා මේ ඩොලරේ රුපියලකින් පහළ යනකොට බිලියනයක් නම් ණය බර වැඩි වීම නිසා ඇති වෙන බර බිලියන 1.5 ඉඳන් 2 දක්වා ආදායමක් භාණ්ඩාගාරයට වැඩියෙන් එක්කහුව වෙනවා කියන. ඒ කියන්නේ භාණ්ඩාගාරයට ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් රටේ ණය බරට සහ අනිකුත් ඒවාට ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ආර්ථිකයේ සමස්තයක් හැටියට දකින්න නැතුව මේ එක කෑල්ලක් විතරක් පෙන්නලා ඒකෙන් සතුටු වෙන එක තමයි මේවා හිතන්නේ. නමුත් අපි කියන්නේ විනිමය අනුපාතය අඩු වෙලා ගිහිල්ලා ඩොලර් එක රුපියල් 200 වීම හරියි කියලා. නමුත් කිසියම් දුරකට මේ ආනයන පාලනය කරගන්න අපනයන වලට කිසියම් ශක්තියක් දෙන්න මේක බලෙන් රඳව ගන්න අපේ තියෙන අපි ඉතාමත් අමාරුවෙන් ණයට අරගෙන උපයාගත් අපේ විදේශ විනිමය සංචිත පාවිච්චි කරනවට වෙනුවට මේක පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයි. දැන් මේ පහුගිය කාලේ අපට පේනවා මේ පාලනය. උඟක් දෙනෙක් හිතන් හිටියා මේ දෙසැම්බරේ ජනවාරිය පෙබරවාරිය වෙනකොට ඩොලරේ රුපියල් 200 වෙයි කියලා. එහෙම නැතුව ඒක පාලනය වෙලා තිනවා. මම හිතනවා මේ ඇවිල්ලා තියෙන අලුත් අයවැය යෝජනා වලින් ඒක තවදුරටත් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. පොලි අනුපාතවල තත්ත්වෙත් ඒකයි. පොලි අනුපාත අපටත් පුළුවන් මහ බැංකුව යොදවලා ඒක මේ අපට පාලනය කරන්න ආණ්ඩුවක් පාලනය කරන එකක් නෙවෙයි. නමුත් මහ බැංකුව පාවිච්චි කළා මහ බැංකුව හරහා පොලි අනුපාත පාලනය කරනවා. නමුත් ඒක බොහොම කෙටි කාලීන දේවල්. එහෙම අවුරුද්දක් දෙකක් තුනක් ගෙනියයි. නමුත් ඒ දිග කාලිනව ගෙනියන්න බෑ. එක රබර් බෝලය ජලය ගිල්ලගෙන ඉන්නා වගේ වැඩක්. අත අරපු හැටි ආපහු එනවා. මොකද ඒ වෙළඳ පොළ බලවේගය විසින් අවශ්‍ය පොලි අනුපාතය සකස් කරන නිසා. ඒ නිසා පොලි අනුපාත වැඩිවීම නිසා දුෂ්කරතාවලට අපේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා ඇත්ත. නමුත් ඒක පාලනය කරගන්න නම් අපේ නිෂ්පාදනය, අපේ කාර්යක්ෂමතාවය, විශේෂයෙන්ම වෙළඳ කාර්යක්ෂමතාවය වැඩි කරගත යුතු වෙනවා. ඒ වගේම දළ ජාතික වර්ධනය ඇත්ත වශයෙන්ම 3.5% වගේ ප්‍රමාණයකට ඇද වැටලා තියෙනවා. මේ කනගාටුදායක තත්ත්වයක්. නමුත් මේක සම්ප්‍රදායික ක්‍රමයටම මේ වර්ධනය කරගන්නට බෑ. ඒක තමයි මගේ තර්කය. අපි අලුත් උපාය මාර්ගයක් වර්ධනය සඳහා වෙච්ච උපාය මාර්ගයක් සකස් කරගත යුතුයි. ඒ උපාය මාර්ගය තමයි නවෝත්පාදන උපාය මාර්ගය. අපි 77 ඉඳන් ආර්ථිකය විවෘත කළා. අපේ ආයෝජකින්ට එන්න කිව්වා. ලාභ ශ්‍රමය, ඒ වගේම ලාභ බලශක්තිය, ලාභ පරිසර නීති, ඒ වගේම ලාභ ශ්‍රම නීති තිබුණා. අපට විවෘත වුණා බටහිර ලෝකයේ වෙළඳ පොළවල්. අද මේ එකක්වත් නැහැ. ලාභ ශ්‍රමය අද ලංකාවේ නැහැ. අපට වඩා ලාභ ශ්‍රමය අද බංගලිදේශේ, මියන්මාරේ, ලාඕසේ, කම්පුචියාවේ, වියට්නාමේ තියෙනවා. ඒ වගේම ස්ථාවර පාලනයන් එහි තියෙනවා. එනිසා මේ ලාභ ශ්‍රමයට, ලාභ බලශක්තියට, ලාභ ඒ වගේම සැහැල්ලු පරිසර නීතිවලට, සැහැල්ලු ශ්‍රම නීතිවලට ස්ථාවරත්වය කියන මේ කාරණාවලට අද ආයෝජකයෝ ගලා එන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ අපේ තියෙන මේ 21 මේ මිලියන 21ක් වෙච්ච අපේ මොල අපේ උගත් ජනයාගේ උගත් හැකියාව නිසියාකාරයෙන් පාවිච්චි කරන එකයි. අපි මේ රට තාමත් නොකරලා තියෙන දේ තමයි අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි වියදම් කළා නිරෝගී උගත් ජනතාවක් හැදුවට ඒ නිරෝගී උගත් ජනතාවගේ සේවය විදේශවලට ගමන් කරන නිසා අපට ඒ සේවය නොලැබී යාම. එනිසා ඒ සේවය මේ රටට ගෙනියන්න නම් මේ රට තුල එක ගෙනියන්න නම් හතරවෙනි කාර්මික විප්ලවයට අනුකූල වෙන ක්‍රියාදාමයක් අනුගමනය කරන්න ඕනේ. ඒක තමයි අපි අර හොමගම ප්‍රදේශයේ මේ රජය ඉදිකලේ බිහිකලේ නවෝත්පාදන පුරවරේ තාක්ෂණ නගරය විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය එහෙම නැත්නම් නැණිති තාක්ෂණය ජීව තාක්ෂණය ජාන තාක්ෂණය රොබෝ තාක්ෂණය ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් අනිකුත් හරිත තාක්ෂණ උපක්‍රම ඒ වගේම චන්ද්‍රිකා තාක්ෂණය මේ වගේ සියලු තාක්ෂණයන්ගෙන් යුතු ක්‍රියාවලිය. ඒ වගේම අද අපේ විෂය ධාරාවේ විශාල වෙනසක් අද ඇති වෙලා තියෙනවා. එදා 70%ක් හිටියේ කලා වාණිජ විෂය ධාරාව. අද ඒක 55%ට අඩු වෙලා තියෙනවා. මේක 30% දක්වාම ගෙනල්ලා අපිට පුළුවන් නම් තාක්ෂණ විෂය ධාරාව 70%ට ගේන්න. ඒ තාක්ෂණ මධ්‍යස්ථාන හරහා ඒ අයට අවශ්‍ය කරන නවෝත්පාදන ශක්තිය ලබා දෙන්න මේ රටෙනුත් නවෝත්පාදනය හරහා බලගතු කර්මාන්ත ශේෂ්ත්‍රයක් ඇති කර තැයි. අද අපි සතුටින් කියනවා අද මේ රටේ නවෝත්පාදන සේවා මගින් රබර් පොල් ආදායමට වඩා වැඩි ආදායමක් තේ ආදායමට සමාන ආදායමක් අද උපයන බව. මේ රට අනාගතය කරා ගෙනියන නම් අප මේ රට යොමු කර යුත්තේ ඒ දෙසටයි. එනිසා මේ අයවැය නොකරුණත් මම හිතනවා ඉදිරි කාලයේදී අපේ අයවැය පාරවල් හදන්න ඒ වගේම නිවාස හදන්න නගර නිර්මාණයට සෞඛ්‍යයට අධ්‍යාපනයට යනවා වගේම නවෝත්පාදනය දිරිදීම සඳහා වෙච්ච විශාල ආයෝජනයක් සිදු වෙනවා නම් ආර්ථිකය ඉතා ඉක්මනින්ම වර්ධනය කරගන්න පුළුවන් ක්‍රමය ආර්ථිකයට වැඩි ශක්තියක් ලැබෙන ආයෝජනය නවෝත්පාදනය බව මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම අපි අර මූල්‍ය ශේෂ්ත්‍රයේ ලබාගත්තේ ජයග්‍රහණ ප්‍රාථමික ශේෂය ධන කරගෙන ආදායම ආසන්නයෙන් දෙගුණ කරගෙන දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව 15% සීමාව කරා එක ගෙනහිල්ලා ඒ වගේම රට බංකොලොත් නොකර රට බංකොලොත් කළා බංකොලොත් වෙන්න වට්ටලා රට ගොඩනගා ගන්නට අපහසු තත්ත්වයකට පත් කරගන්න නැතුව මේ ආකාරයට ගමන් කිරීම ගැන ඇත්තටම ඒ මූල්‍ය පාලනය ගැන අපිට සතුටු විය හැකියි. නමුත් ආර්ථිකයේ තවත් ශේෂ්ත්‍රවල අපිට සතුටු වෙන්න බැරි පැති තියෙනවා. විශේෂයෙන්ම වර්ධනය පැත්තෙන් ඒ වගේම අර මම කලින් සඳහන් කරපු පොලී අනුපාත පැත්තෙන් ඒ අනිකුත් කාරණා පැත්තෙන් මේ අයවැයෙන් යම් කිසි ආකාරයක ජවයක් විශේෂයෙන්ම අපේ ව්‍යාපාරික ශේෂ්ත්‍රවල පිරිස තාමත්ම අපහසුතාවයෙන් ඉන්නවා ඒ අයට මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක හරහා ජවයක් ජීවයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පසුගිය වසරේ තියලා තියෙන වාර්තා අනුව බිලියන් 65 මිලියන 65000 මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක හරහා ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම සතුටු වෙනවා අපේ ඇමතුමා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පොදු ප්‍රවාහනයේ නැංවීම සඳහා බස් රථවලට විශේෂයෙන්ම අර්ධ සුපෝකභෝගී අපේ ජනතාවට යන්න පුළුවන් ලෝ ෆ්ලෝ බස් වලට ඒ ලබා දීපු සහනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා අපි සතුටු වෙනවා. ඒ මගින් මේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කර ගැනීමට හැකි වෙනවා විතරක් නෙවෙයි සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත 45000ක් පමණ පහුගිය වසරේ ඇති වුණා බලාපොරොත්තු වෙනවා මේ වසරේත් තවත් එවැනි 45000ක් 50000ක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇති කරගන්න ඒ වගේම පවතින කර්මාන්තවලට මේ හරහා ජවයක් ලබා දෙන්න මේ මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ හරහා වෙළඳපොළට ආවට පස්සේ ජනතාව අතර මුදල් සංසරණය වැඩි වෙලා ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා එමගින් ආර්ථිකයට අලුත් ශක්තියක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය ඒ වගේම පුළුල් සමාජ සංවර්ධනය මෙතෙන්දි උගදෙනෙක් අපි මතක තියාගන්න ඕනේ මේ රටේ භෞතික සැලැස්ම ඉතාම වැදගත් දෙයක්. අපි අද මේ භෞතික සැලැස්ම අවසන් කරලා තියෙනවා 2050 වෙනකම්. ඒ අලුත් භෞතික සැලැස්මට අනුකූලව අපි නිවැරදිව ඉදිරි කාලයේදී අපේ වරායවල් වලට අපේ ගුවන් තොටුපළවල් වලට ඒ වගේම අපේ අධිවේගී මාර්ගවලට ඒ වගේම දුම්රිය මාවත් වලට නගර නිර්මාණයට අපි නිවැරදිව ඉදිරි කාලයේදී ආයෝජනය කළොත් මේ පහසුවෙන්ම අපට මේ 106.7 ඒ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි මධ්‍ය ආදායම් පසුපෙළ රටක් බවට පත් වුණේ 1998 අවුරුදු 20ක් අපි මේ මධ්‍ය ආදායම් පසුපෙළ ආර්ථිකයේ රැඳී ඉන්නවා. කවදද අපි අධි ආදායම් රටක් බවට පත් වෙන්නේ? මේ යන ක්‍රමයට ගියොත් නම් 2050 වෙනකන් ඒක අපිට ළඟා කරගන්න බෑ. නමුත් අපේ අවට කලාපේ හැම රටක් මෙතෙන්ට ගිහින් තියෙනවා. සිංගප්පූරුව, තායිවානේ, ඒ වගේම කොරියාව 1960 දී අපට සමාන තත්ත්වයන් තිබිච්ච රටවල්. නමුත් අද අපි වගේ 10-15 ගුණයක ආදායම තියෙන රටවල් බවට අද මේ රටවල් පත් වෙලා තියෙනවා. නැත්නම් කොතනද අපට වැරදුනේ? අන්නේ වැරදිච්ච තැන් අපි අඳුනාගෙන විශේෂයෙන්ම සැලසුමක් නැති ආකාරයට බාල ජනප්‍රිය දේශපාලනයට ආයෝජනය කිරීම නිසා තමයි අපට මේ වැරද්ද සිද්ධ වුනේ. ඒ නිසා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව, විද්‍යාත්මක ආණ්ඩුකරණයකට අනුව අපේගේ මේ තියෙන සීමා සහිත ප්‍රාග්ධන ආයෝජනයේ පවා අපි ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම අපට ඒ අර රටවල් අත්පත් කරගත තත්ත්වය අත්පත් කරගන්න පුළුවන්. අපි කරන්නේ බාල ජනකාන්තවාදය. ඒ බාල ජනකාන්තවාදයේ ස්වરૂපය
ගරු ඇමතුමා තව විනාඩි පාත් තියෙනවා.
ඒ බාල ජනකාන්තවාදයේ ස්වરૂපය විසින් තමයි මේ රුපියලක් සංවර්ධනයට වියදම් කරනකොට රුපියල් 3ක් ණය ගෙවන රට ඇතිකලේ. ඒක නිසා මේ බාල ජනකාන්තවාදයේ වෙනුවට විද්‍යානුකූල සැලසුමකට අනුව අපි ඒ ශ්‍රේෂ්ඨවලට ආයෝජනය කරනවා නම් මම හිතනවා අපිට බලගතු ප්‍රතිලාභ ලැබෙන නියමිතයි. විශේෂයෙන්ම අපේ රාජ්‍යංශයේ තෘප්තියෙන් තියාගන්න ඒ රාජ්‍යංශයට වැටුප් පැඩි කරනවා වගේම ඒ රාජ්‍යංශයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා කටයුතු යොදව යුතු වෙනවා. විශේෂයෙන්ම අපේ වෘත්තීය වේදී ඒ ගැනත් අයි මතක් කරන්න ඕනේ. අද වෘත්තීය සේවාවන් යම් අසහනයකට පත් වෙලා තිනවා මොකද රාජ්‍යංශයේ තියෙන මේ වැටුප් ව්‍යුහයන් නිසා. අද ඉංජිනේරු සේවාව ගත්තත්, ඒ වගේම රජයේ වෛද්‍ය සේවාව ගත්තත්, ඒ වගේම ගණකාධිකාරී සේවාව, සැලසුම් සේවාව, පරිපාලන සේවාව මේ හැම ශාස්ත්‍රයකම අද අසහනයක් තියෙනවා. මොකද තරගකාරීව අනික් පැත්තෙන් පෞද්ගලික අංශය, අනික් පැත්තෙන් විදේශ රැකියා ශාස්ත්‍රය විවෘත වෙලා තියෙන නිසා. මේ නිසා අද රජයේ සේවයේ විශාල පිරිසක් උපාධිධාරීන් වුණාට ඒ රජයේ සේවයට පඩි වැඩි කළාට ඒ ශාස්ත්‍රයේවල මේ වෘත්තීය පදනමේ ඉන්න පිරිසවලට ඒ තත්ත්වය ලැබිලා නැහැ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා විශේෂයෙන් මුදල් ඇමතුමාගෙන්, ඒ වගේම ජනාධිපතිතුමා මේකට කොමිෂමක් පත් කරලා තියෙනවා. මේ ගැන අපේ වෘත්තීය වේදීන්ට යුක්තිය ඉටු විය යුතුයි. ඔවුන්ට ඔවුන්ගේ කුසලතාවයට අනුව, නිපුණතාවයට අනුව, හැකියාවට අනුව වැටුප් ලැබෙන රාජ්‍ය සේවයක් සහතික විය යුතුයි. නැත්නම් ඒ අය අසහනයට පත් වුණොත් ඒ අය සතුටෙන් නෙවෙයි නම් ඉන්නේ, ඒ අයට මේ රට ඉන්න හිතන තැනක් නොවුනොත් එහෙම මේ රට තව දුරටත් පහළට වැටෙනවා. අපි මොන සංවර්ධනයක් යෝජනා කළත් වැඩක් නැහැ. මහ පොළවේ ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මිනිස්සු නැත්තම්, ඒ මිනිස්සුන්ගේ වෘත්තීය නිපුණතාවය සහිත පිරිස් නැත්තම් ඒක අද අපට තියෙන විශාල අර්බුදයක්. මොකද සැලකිය යුතු පිරිසක් පෞද්ගලික අංශයට, සැලකිය යුතු පිරිසක් විදේශ රටවල් වලට ගමන් කරලා තියෙන නිසා. මේ රටේ ඉංජිනේරු සේවාව ගැන කියනවා නම් පෞගේ දශක 3ක කාලය ඇතුළත ඉංජිනේරු සේවාවේ පමණක් 40%කට ආසන්න ප්‍රමාණයක් උපාධිධාරීන් විදේශගත වෙලා තියෙනවා. මේ කාරණය ගැන මා හිතන අපේ මුදල් ඇමතුමත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපේ සියලුම දෙනා උනන්දුවෙන් සලකලා බලයි කියලා මේ වෘත්තීය වේදීන්ගේ ගැටලුවත් මේ හා සමගම මේ වැටුප් වැඩි කිරීමත් එක්කම සලකා බලලා ඔවුන්ට මේ රටේ සතුටෙන්, ඒ වගේම තමන්ගේ නිපුණතාවය මත ක්‍රියා කරන්න හැකි වටාපිටාවක් ඇති වෙයි කියලා. ඒ වගේම අවසාන වශයෙන් ඉතාම දුෂ්කර, ඉතාමත්ම සීමාකාරී මූල්‍ය වටපිටාවක් ඇතුළත කිසියම් ආකාරයකට සමබර, කිසියම් ආකාරයකට රටේ පොදු ජනතාවට සහන ගලා යන, වැඩ කරන ජනතාවට සහන ගලා යන, ඒ වගේම ආයෝජන ශාස්ත්‍රයට යම් ඉඩකඩක් ලබා දෙන අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මුදල් ඇමතුමා, රාජ්‍ය ඇමතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයට අපේ ස්තුතිය පිරිනමන අතරේ මේ කාරණා පිළිබඳව අපි අද පෙළෙන මේ මූල්‍ය ප්‍රශ්න පිළිබඳව අපි දේශපාලනමය කෝණයකින් ඔබට ගිහිල්ලා මේ රටේ සිදුවෙච්ච මේ දේ, කෙටි කාලීන දේවල් වෙනුවෙන්, ආදායම් උපදවන් නැති නිර්මාණ වෙනුවෙන්, ඉදිකිරීම වෙනුවෙන් අපි වැය කරලා ඒ විදින දුක විදින ප්‍රශ්නේ අපේ ජනතාව ගැන කල්පනා කරලා බලලා ඉදිරියේදීවත් ජනප්‍රිය දේශපාලනය සඳහා මගේ ගමට වරාය, මගේ ගමට ගුවන් තොටුපළ, මගේ ගමට අධිවේගී මාර්ගය, මගේ ගමට කර්මාන්තපුරේ, මගේ ගමට විශ්වවිද්‍යාලය කියන දේ නෙවෙයි. ඒ වගේම හොඳම දේවල් මුලින්ම මගේ පවුලට, දෙවනුව මගේ හිතවතුන්ට කියන පදනමින් නෙවෙයි. කොහේද විද්‍යානුකූලව වරාය අවශ්‍ය වෙන්නේ එතන වරාය හදමු. කොහෙද විද්‍යානුකූල ගුවන් තොටුපළ ඕන එතන හදමු. කොහේද විද්‍යානුකූලව අධිවේගී මාර්ගයන් එතන කරමු. කොහාටද කම්හල අවශ්‍ය එතන කරමු. කොහේද විශ්වවිද්‍යාලය පළදරන්න එතන කරමු. ඒ වගේම වටිනාම දේවල් අපි අපේ ජාතියේ දරුවන්ට ලබා දෙමු කියලා යෝජනා කරමින් මම නිහඬ වෙමි.
ස්තුතියි.